SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවටා විශේෂංගය ආරම්භ කරන්නේ ඊයේ දවසේදී සමස්ත ලෝකයේම විශාල ආන්දෝලනයකට සහ අවධානයකට ලක්වුණු සිදුවීම මූලික කරගෙන තායිලන්තයේ අගමැතිනිය බවට පත්වලා හිටිය යින් ලක්ෂිණවත්රාට එල්ල වුණු චෝදනා හමුවේ රටින් පලා ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට යින් ලක්ෂිණවත්රා කොහෙද ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි ලෙසින් කතාබහට ලක්වෙමින් තියෙනවා. ඒ කාරණේ අපි මුලට අරගෙන තවත් අනිකුත් වැදගත් කාරණා කිහිපයකුත් අවධානයට ලක් කරන්න බලාපොරොත්තු වෙන අපි සුපුරුදු ලෙසින් ආරාධනා කරනවා AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් ඇත්තටම ශිනවත්රා පවුල පිළිබඳව අපි කෙටියෙන් ඉක්මනින් මතක් කළ තින් එහෙම ශිනවත්රා පවුල දැන් අපි දන්නවා තක්ෂින් ශිනවත්රා. ඊට පස්සේ සොහුවිරිය යෙන් ලක්ෂිනවත්රා බලයට පැමිණීම හා සම්බන්ධව මේ ශිනවත්රා කියන පවුල තායිලන්තයේ දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීම පිළිබඳව අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරගනිමු අමල් කලින්.
ඔව් දිලෘක්ෂි, තක්ෂින් ශිනවත්රා ඇත්තටම තායිලන්තයේ ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරිකයෙක්. ඔහු 2001 තමයි දේශපාලනට පිවිසෙන්නේ. පිවිසීමත් එක්කලා ඔහු ඇත්තටම දේශපාලන ලොකු විපර්යාසයක් තායිලන්තයේ සිදු කරනවා. විශේෂයෙන්ම දුප්පත් ඒ වගේම ගොවි ජනතාවගේ සහාය ලබා ගැනීමට ඔහු ගොඩාක් කටයුතු කරනවා. ඒ අනුව ඉතාමත්ම කෙටි කාලයකදී රට තුළ බොහොම ජනප්‍රිය දේශපාලඥයෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ජනප්‍රියතාවයේ වැඩිවීමම තමයි ඔහුව බලෙන් ඉවත් කරන්නට නොයෙකුත් කට්ටිය ඒ යුහුසුල වෙලා කටයුතු කරන්නේ. හමුදා කුමන්ත්‍රණයකින් ඔහුව බලෙන් නරපලාරියට පස්සේ පත් වෙන්නේ ඔහුගේ සොහොයුරිය. අයත් මේ විදිහටම හමුදා කුමන්ත්‍රණයක් මගින් 2014 බලෙන් ඉවත් වෙනවා. නමුත් 2001 ඉඳලා 2014 වෙන කාලේ මේ තක්ෂින් පවුලේ දෙපළ තමයි රට පාලනය කළේ.
ඔව්, අපිට මතකයි මේ ශිනවත්රා සොයුරා සොයිරිය දෙදෙනාම මේ පාලන කාලයේ සිටින කාලේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ආමන්ත්‍රණය කළාම ඒකත් ශ්‍රී ලංකාවේ දේශපාලන පැත්තෙන් විශේෂ සිදුවීමක් නේද?
ඔව්, ඇත්තටම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වාර්තාවක්. මොකද සොහොයුරියකුයි සොහොයුරියකුයි එකම පවුලකින් ඇවිල්ලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මේ විදිහට ආමන්ත්‍රණය කරපු එක ඇත්තටම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයට දැනටමත් එකතු වෙලා තියෙන දෙයක්.
ඔව්, දැන් යෙන් ලක්ෂිනවත්රාට එල්ලුණු චෝදනා මොනවද අමල් මෙහිදී?
ඇයට තියෙන චෝදනාව තමයි ඇය විසින් ආරම්භ කරපු සහල් ගොවියන්ට සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් ඇය ගෙන ගිය ප්‍රතිපත්තිය නිසා රටට ඩොලර් බිලියන 10ක මුදලක් අහිමි වුණයි කියලා. මෙතන ඇය මේ කිසිම දෙයකින් පෞද්ගලිකවම ලාභ ප්‍රයෝජන ගත්තේ නැහැයි කියලා උසාවිය තීන්දුව කළා. නමුත් මෙතන ඇයට දිවිච්ච ප්‍රධානම චෝදනාව තමයි ඇයගේ යටතේ සිටපු පිරිස ඒ මුදල් යටිමඩි ගහපු අවස්ථාවවලදී ඒකට විරුද්ධව කටයුතු නොකිරීම තමයි ඇයට තිබිච්ච ප්‍රධාන චෝදනාව. ඒ චෝදනාවට ඇය වරදකරු කළා තමයි අවුරුදු 5ක සිරදඬුවමකට නියම කළේ. නමුත් මේ සිරදඬුවම ප්‍රකාශ වෙන අවස්ථාවේදී ඇය උසාවියේ සිටියේ නැහැ. කවුරුත් බලාපොරොත්තු වෙනවා ඇය මේ වෙනකොටත් රටෙන් පිටවලා ඇති කියලා. විශේෂයෙන්ම ඇයගේ සහෝදරයා දැනට ජීවත් වෙන්නේ ඩුබායි නුවර. ඉතින් ඇයත් මේ විදිහටම ඩුබායි නගරයට යන්නට ඇති කියලා විශ්වාස කරනවා.
අමල්, දැන් ඔබ සඳහන් කළා මේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන ආකාරයට යෙන් ලක්ෂිණවත්රා හිටපු අගමැතිවරිය රටේ නැහැ කියලා. ඒකින් ගම්ම වෙනවා ඇය ඇතැම් වෙලාවට රට තුළ ඉන්නත් පුළුවන් කියලා. ඒ අතරතුරේදී ජාත්‍යන්තර මාධ්‍ය කතාබහ වෙනවා ඇය මොන රටේද ඉන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විමසිලිමත් වෙනවා කියලා. ඇත්තටම මොකද්ද ඇය සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙමින් තියෙන ඇය කොහෙද සිටින්නේ කියන කාරණාව සම්බන්ධයෙන්?
අපිට ඇත්තටම කියන්න වෙන දිලෘක්ෂේ ඇය පිළිබඳ ආගිය අතක් තොරතුරක් නැතේ කියලා. මොකද ඇයගේ දුරකථන ඒ වගේම සමාජ වෙබ් අඩවිවල තිබිච්ච ඇයගේ ඒ ට්විටර් පණිවිඩ ඒ සියල්ලම දැන් නතර වෙලා තියෙන්නේ. ඉතින් කිසිම කෙනෙකුට කියන්න බෑ ඇය කොහෙද හරියට ඉන්නේ කියලා. මොකද ඇය දැන් ඩුබායි නුවරට ගිය බව සඳහන් වුණාට ඒ ඩුබායි නුවර ඇය සිටින බව තහවුරු කරපු කෙනෙක් දකින්නට නැහැ. නමුත් තායිලන්තයේ මාධ්‍යවල වාර්තා වෙලා තියෙනවා ඇයට මීට කලින් පක්ෂපාතව හිටපු පොලිසිය සහාය ඇතිව ඇය රටින් පිටවන්නට ඇති කියලා අගෝස්තු මාසේ විතර. ඉතින් මේක ඇත්තටම රාවයක් පමණයි. නමුත් 100%ක් තහවුරු කරපු කාරණාවක් නෙමෙයි.
යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක මැතිවරණයක් පැවැත්වුණා පසුගිය ඉරිදා. ඒ අනුව මේ සතියේ සඳුදා සිට මේ රාජ්‍යයේ මේ දේශපාලනික වාතාවරණය පිළිබඳවත් සමස්ත අන්තර්ජාතික මාධ්‍යම කතාබහ වෙමින් තියෙනවා. ඒ තමයි ජර්මනිය. ජර්මනිය කියලා කියන්නේ යුරෝපයේ ප්‍රබල ආර්ථිකයක් පවතින රටක්. එහි පැවති නායිකාව ඇන්ජලා මර්කල් මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. හැබැයි බහුතර බලයක් නොමැතිව. මේ ඇති වෙලා තියෙන තත්වය අනුව යුරෝපයේ දේශපාලන වාතාවරණයට කොයි වගේ බලපෑමක් ඇති කරාවිද කියන කාරණේ සම්බන්ධයෙන් අපි මීළඟට කතාබහ කරමු. මොකක් තමයි මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ?
දැන් දිල්රුක්ෂි මේ ජර්මන් මැතිවරණයේදී හැමෝම බලාපොරොත්තු වන ඇංගලා මර්කල් චාන්සලවරිය නැවතත් බලයට පත්වෙයි කියලා ඇයගේ නැවත බලයට පැමිණීම ගැන පිළිබඳව සැකයක් තිබුණේ නැහැ. නමුත් ප්‍රශ්නේ වුණේ ඇය කොතරම් බහුතරයකින්ද මේවර ජයගන්නේ කියලා. හතරවෙනි වතාවට ඇය රටේ නැවතත් චාන්සලවරිය එහෙම නැත්නම් රටේ නායිකාව හැටියට පත්වෙන්නේ මීට කලින් තිබුණට වඩා අඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඇතිව. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇයගේ CDU පක්ෂය ආසන සංඛ්‍යාව අති ශීඝ්‍රයෙන් අඩු වෙලා තියෙනවා. මීට කලින් ඇයගේ තිබිච්ච ඒ ආණ්ඩුවට ආසන 309ක් තිබිච්ච එක දැන් 246 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ඉරිදා තිබිච්ච මැතිවරණයේ ප්‍රතිඵලයෙන් තමයි ඇයගේ පක්ෂය ප්‍රධාන පක්ෂය හැටියට ඉදිරියට ආවට තනිවම ආණ්ඩුවක් පිහිටවීමට තරම් මන්ත්‍රී සංඛ්‍යාවක් ඇයට ලැබුණේ නැහැ. ඇයගේ පක්ෂයට අවුරුදු 70කට පස්සේ තමයි මේ විදිහට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව අඩු වෙලා සුළුතර ආණ්ඩුවක් පිහිටවීමේ ඒ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඇයට දැන් සිද්ධ වෙනවා අනෙකුත් කුඩා පක්ෂ සමග සභාග රජයක් පිහිටවීම සඳහා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා දැන් ඇය කරමින් යනවා. ඊට අමතරව දෙවන ලෝක යුද්ධෙන් පස්සේ අති දක්ෂිණාංශික කණ්ඩායමක් බොහොම ප්‍රබල ලෙස ජර්මන් පාර්ලිමේන්තුවේ නියෝජනයක් ලබාගෙන තියෙනවා. ඔවුන්ට මන්ත්‍රී ආසන 93ක් ලැබිලා ඔවුන් ඇත්තටම ප්‍රබල කණ්ඩායමක් බවට පත් වෙලා තියෙනවා.
ඔය යුරෝපා සංගමයට අයත් ප්‍රබල රාජ්‍යයක් විදිහට ජර්මනිය වගේ රාජ්‍යයක සිදුවන දේශපාලන තන්ත්‍රයේ වෙනස්කම් මුළු යුරෝපා කරේටම බලපාන. ඇත්තටම ඇන්ගෙලා මර්කල්ට මෙවැනි තත්ත්වයක් උද්ගත වන්නට හේතු වෙලා තියෙන කාරණා මොකක්දම?
දෙදොක්ෂ මෙතන මත විමසුම් වලින් සඳහන් වෙන්නේ ඇයගේ සරණාගතයන් පිළිබඳ ප්‍රතිපත්තිය නිසා ඇයට ඡන්ද හුඟක් අහිමි වුණයි කියලා. 2015 වසරේදී ඇය විසින් විවෘත දොරටු ප්‍රතිපත්තියක් අනුගමනය කරපු නිසා විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වලින් පැමිණි සරණාගතයන්ගේ සංඛ්‍යාව මිලියනයකට අධික වුණා. ඉතින් මේ විදිහට අතිවිශාල මුස්ලිම් සම්භවයක් ඇති සංක්‍රමණිකයන් රටට එකපාරට ආපුහම රට තුල ආර්ථික ප්‍රශ්න පමණක් නෙමෙයි සමාජීය ප්‍රශ්නත් ඇති වෙන්න පටන් ගත්තා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ජර්මන් ජනතාව ඇයට මීට කලින් අවස්ථාවල ලබා දුන්නු සහාය වෙනුවට ඊට වඩා අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් ඇයට මේ අවස්ථාවේදී ලබා දීලා තියෙන්නේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ.
ඔබට මතක ඇති අපි මීට කලිනුත් මේ විශේෂාංගයෙන් කතා බහ කළා ඔබාමා කයා පිළිබඳව. ඔබාමා ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරණ තමන්ගේ පාලන කාල සීමාවේදී හඳුන්ලා දුන්න මේ ඔබාමා කයා සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්තිය පිළිබඳව දැරලිසින් විවේචනයට ලක්ුණා ට්‍රම්ප් ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපතිවරණ කාල සමයේදී සිදු කරපු ප්‍රචාරණ කටයුතු වලදී. ඔහු කෙලින්ම සඳහන් කළේ ඔබාමා කයාක මම කැන්සල් කරනවා කියලා. මම මේක අත්හිටවනවා කියලා. ඔහු ඒ සම්බන්ධව යම් වෙනත් ප්‍රතිපත්තිනුත් හඳුන්ලා දුන්නා තමන්ගේ ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරය තුලදී. අපිට දැන් ආරංචි වෙනවා මල් ට්‍රම්ප් තමන්ගේ මන්ත්‍රණ සභා තුලදී මේ සඳහා ගත්තා වූ උත්සාහය ව්‍යර්ථ වෙලා තියෙනවායි කියලා. ඇත්තටම මේකත් ට්‍රම්ප්ගේ බලය සම්බන්ධව ඇති වෙලා තියෙන ප්‍රශ්නයක් බවටත් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. අපි කැමැති වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් දැනගන්න ඔබෙන්.
ඔව් දිල්රුක්ෂ, මේ ඔබාමා කියා කියන එක වෙනුවට ඇමරිකානු ජනතාවට ඒ සෞඛ්‍ය රක්ෂණ ලබා දීම සඳහා සම්පූර්ණයෙන්ම අලුත් වැඩපිළිවෙලක් ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වලා දුන්නා. නමුත් මේ හඳුන්වලා දුන්න වැඩපිළිවෙලට ඒ මන්ත්‍රණ සභාවල සහාය ලබා ගැනීමට ඌ අසමත් වුණා. ඇතරම පහළ මන්ත්‍රණ සභාවයක ප්‍රතික්ෂේප කරා. නමුත් ඌ ඒකෙන් පැකිලීමට පත් වුණේ නැහැ. ඔහු උත්සාහ කළා ඉහළ මන්ත්‍රණ සභාවට ගිහිල්ලා රිපබ්ලිකන් පක්ෂයට වැඩි බලයක් මේ ඉහළ මන්ත්‍රණ සභාවේ තියෙන නිසා ඔහු බලාපොරොත්තු වුණා මේ සෙනෙට් මණ්ඩලෙන් මේ අලුත් පනත අනුමත කරගන්නට. ඉතින් ඒ අලුත් පනත අනුමත කරගන්නවයි කියලා කියන්නේ ඔබාමා විසින් 2007 අඳුන්වලා දුන්න ඒ ඔබාමා කියා කියන, එහෙම නැත්නම් රටේ බහුතරයකට අඩු මුදලකට සෞඛ්‍ය රක්ෂණ ලබා ගැනීමේ ඒ වැඩපිළිවෙල වෙනුවට අලුත් වැඩපිළිවෙල දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් හඳුන්වා දුන්නා. නමුත් ඒක ඉහළ මන්ත්‍රණ සභාවේ ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඊට විරුද්ධ වීම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිද්ධ වුණා මේ ඔහුගේ යෝජනාව අකුලා ගන්න. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක ඇත්තටම ලොකු පරාජයක්. ඔහුගේ ඡන්ද ව්‍යාපාරයේදී ප්‍රධානම කාරණාව වුණේ ඔබාමා කියා වෙනුවට වෙනත් වැඩපිළිවෙලක් හඳුන්වා දීම. ඉතින් බොහොම දැඩි උත්සාහයක් ගත්තා අලුත්ම රක්ෂණ ක්‍රමයක් රටට හඳුන්වලා දෙන්න. ඒක ඇත්තටම තිබිච්ච ක්‍රමයට වඩා ජනතාවට හානි කරයි කියන පදනම මත තමයි ඔහුගේ පක්ෂේම අය ඒක ප්‍රතික්ෂේප කළා තියෙන්නේ.
අපි මධ්‍යතරණී කලාපයට යමු. මධ්‍යතරණී කලාපයේ රටවල් කිහිපයක ව්‍යාප්ත වෙලා සිටින කුරුදිවරුන් පිළිබඳව ඔබ අහලා ඇති. ඉරාකය, තුර්කිය, සිරියාව වගේ රටවල් වල ව්‍යාප්ත වෙලා පවතින මේ කුරුදිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා ඇතැම් රටවල සටන් වදිමින් සිටින සටන්කාමීන් පිරිසක්, ඇතැම් රටවල වෙනම ප්‍රාන්තවලට සීමා වෙලා ඒ ජන අනන්‍යතාවයේ සහිතව ජීවත් වන පිරිසක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉරාකයේ කුරුදිවරුන් සිටින වෙනම ප්‍රාන්තය කුරුදිස්ථානය කියලා අපි හඳුන්වනවා. මේ කුර්දිස්ථානයේ ජනමත විචාරණයක් පැවැත්වුණා මේ සතියේ. සමස්ත ලෝකයේම අවධානය මේකට යොමු වුණා. ඇයි කුර්දිවරුන් මේ ජනමත විචාරණයක් පැවැත්වුවේ? මොකක්ද ඔවුන්ගේ අභිලාෂය වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි තේ පිළිබඳව ටිකක් කතාබහ කරමු. සමස්තයක් වශයෙන් ගත්තාම කුර්දිවරුන්ගේ මේ අභිලාෂයේ පරමාර්ථ සහ දැනට වාර්තා වෙන තොරතුරු මොනවාද?
දිලක්ෂි, මේ කුර්දිවරුන් කියන්නේ ඉරාකේ ජනගහනයෙන් ඇත්තටම 20% වන සුළුතරයක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඕන් ඇත්තටම ඒ තමන්ට ආවේණික වෙච්ච තමන්ගේම ඒ සමාජීය ගති ලක්ෂණ තියෙන වෙනම ජන කොට්ටාසයක් හැටියට අවුරුදු දසදහස් ගණනක් මේ කලාපයේ ජීවත් වෙච්ච උදවිය. ඔවුන් ඇත්තටම ඉරාකයේ පමණක් නෙවෙයි තුර්කිය සහ අසල්වාසි රටවලත් ඔවුන්ගේ ජන කොටස් ජීවත් වෙනවා. ඉතින් අපි දැනටමත් දන්නවා තුර්කියෙත් මේ විදිහටම වෙනම කුර්දිවරුන්ට රාජ්‍යයක් ඉල්ලලා සටන්කාමී කණ්ඩායමක් ඒ කටයුත්ත දැන් දශක ගාණක් තිස්සේ කරගෙන යනවා. අසල්වැසි ඉරාකේ මේ විදිහට කුර්දිවරුන් සිටින ප්‍රාන්තයක් වෙනම රාජ්‍යයක් හැටියට ඉල්ලලා ජනමත විචාරණයක් පවත්වලා තියෙනවා. මේ ජනමත විචාරණයක් කිව්වට දුරුක්ෂි මේක ඇත්තටම රටේ නීතියට අනුකූල කාරණාවක් නෙමෙයි. නමුත් ඒ ප්‍රාන්තයේ ඉන්න බලධාරීන් විසින් තමන්ගේ ජනතාවගේ අදහස මොකද්ද කියලා ලෝකයටත් ඒ වගේම ඉරාකයේ බැග්දාඩ් නුවර බලධාරීන්ටත් ප්‍රදර්ශනය කිරීම සඳහා තමයි මේ විදිහට මේ ජනමත විචාරණ තිබ්බේ. ඒකෙදි 92%කට වැඩි පිරිසක් වෙනම රාජ්‍යයක් අවශ්‍යයි කියලා ඡන්දය දීලා තිබුණා. ඉතින් මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ නැහැ මේ ජනමත විචාරණය සාර්ථක වීම තුළින් ඉරාකයේ දෙකට බෙදිලා වෙනම කුර්දි රාජ්‍යයක් බිහි වෙයි කියලා. මොකද ඒක කිසිම නෛතික බැඳීමක් තියෙන ජනමත විචාරණයක් නොවන නිසා මේක ඇත්තටම උන් තමන්ගේ බලය පෙන්වීම සඳහා එම නැත්තම් සාකච්ඡා මේසයකදී තමන්ගේ බලය තහවුරු කරගන්න එහෙම නැත්නම් බලය වැඩි බව පෙන් ප්‍රදර්ශනය කිරීමට කරපු කාරණාවක් මිසක්ක ඇත්තටම වෙනම රාජ්‍යයක් සඳහා ගත්ත පියවරක් හැටියට නෙමෙයි හුඟක් අය හඳුන්වලා දීලා තියෙන්නේ.
අරාබි කලාපයේ තවත් විශේෂිත සිදුවීමක් සිදු වුණා මේ ගෙවෙන ගිය සතියේ. සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීමේ නීති අනුකූල අයිතිය ලැබුණා. මේකත් විශේෂ කාරණාවක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සෞදි අරාබිය වගේ කාන්තා නිදහස බොහෝ කොට සීමා වෙලා තියෙන රටවල් වල තියෙන මේ තත්ත්වයත් එක්ක සලකලා බැලුවාම මේක කොයි වගේ වැදගත්කමක් උසලනවා කියලාද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කළේ?
දිලක්ෂි, දැනට ලෝකේ කාන්තාවන්ට රියපදවීම තහනම් කරලා තියෙන එකම රට සෞදි අරාබියාව. අනෙකුත් මැදපෙරදිග රටවලත් මේ වෙනකොට කාන්තාවන් රියපදවීම කටයුතු කරනවා. සෞදි අරාබියාවේ පමණයි ඒක සිද්ධ නොවෙන්නේ. දැන් ඇත්තටම සෞදි බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරා මේ තහනම දැන් ඉවත් කරනවායි කියලා. ඒක එකහෙලා සිදු වෙන කාරණාවක් නෙමෙයි. එන අවුරුද්දේ මැද වෙනකොට කාන්තාවන්ට රියපදවීම සඳහා අවශ්‍ය කටයුතු ඔවුන් දැම්මයිදම් සම්පාදනය කරනවා කියලා තමයි ප්‍රකාශයට පත් කරේ. ඉතින් අපි දැක්කා දෙල්ලුක්සි දැන් සති කීපයකට කලින් සෞදි අරාබිය මේ වගේම තවත් පියවරක් ගත්තා. ප්‍රථම වතාවට කාන්තාවන්ට ක්‍රීඩා පිට්ටනිය වලට ඇතුල් වීමට අවසර ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ලොකු ක්‍රීඩාංගණවලට මිට කලින් කාන්තාවන්ට ඒ තරඟ නැරඹීම සඳහා අවස්ථාව ලබා දීලා තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම රටේ යුව රජ හැටියට මොහමඩ් කුමරු පත්වීමත් එක්ක තමයි මේ විදිහට සෞදි අරාබියාවත් මේ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන ඒ නීති ලිහිල් කරන්න කටයුතු කරලා තියෙන්නේ. ධනාත්මක ප්‍රවණතාවයක් හැටියට හඳුන්වලා තමයි ලෝක නායකයනුත් මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ත් මේක පැසසුමට ලක් කරලා තියෙනවා. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාත් මේ පිළිබඳ සතුට ප්‍රකාශ කරලා තිබුණා. මොකද කාන්තාවන්ට මේ විදිහට තහංචි පනවල තිබිච්ච අවසාන රට කාන්තාවන්ට මීට වඩා සමතාත්වය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්.
අමල් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් මේ තොරතුරු අපිට සමීප කිරීම පිළිබඳව අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.